Amigo, família. Amigo.
Announcement I wish to announce to the Parliament that I have received the determination of Supreme Court in respect of bill entitled Pensions, Opium and Dangerous Drugs Amendment, which is challenged in Supreme Court in terms of Article 121(1) of the Constitution. The Supreme Court has made the following determination. The petitioner has failed to comply with the mandatory provisions of Article 121(1) of the Constitution and thereby failed to duty invoke the jurisdiction of the court to make a determination in the instant matter under Article 123 of the Constitution, and therefore the court proceeds to reject the petition. I order the determination of the Supreme Court could be printed in official report of today's proceedings. B. Visay 22 October 7 Sikurada Enam Ada Dina Aparabhaga 3 15 ට පාර්ලිමේන්තු කටයුතු විවන්ද කාර්ක සභාවේ රැස්වීමක් සහ එය අවසන් වූ වහාම තේරීම් කාර්ක සභාවේ රැස්වීමක් කාර්ක සභා කාමර අංක 2 දී පැවැත්වීමෙන් නියමිත බැවින් අදාළ රැස්වීම සඳහා පැමිණ සහභාගී වන සියලුම සමාජික මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා.
දෙදාශිසේක වර්ෂය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යසාධක වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 57 අධිකාරිය බන්ධනාගාර ආඥාපනතේ 94 වගන්තිය යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 ජූලි 12 වෙනි දිනැති අංක 2288 ඇදීර 15 දන්න අතිවිශේෂ කැසට් පත්‍රයේ පළ කරන ලද රීති මම ඉදිරිපත් කරමි. මෙම රීති අධිකරණ බන්ධනාගාර බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු සංචාරක හා ඉඩම් ඇමතුම.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2021 වර්ෂයේ සඳහා ඉදම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමි.
ඉදිරිබල හා බලශක්තිය මෙතුම.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ඉදිරිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු වෙළඳ හා වාණිජ ඇමතුමා.
ප්‍රමිතියා සේවා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම් මම ඉදිරිපත් කරමි.
ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමතුමා.
2019 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳව අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගන්නේ විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධිත පනත් කෙටුම්පත 2020 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා සීමා සහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම උදේ ගම්මන් පිළමැත්තුමා.
ගරු කථානායකතුමනි, පිටකෝට්ටේ එපිටමුල්ලපාර 4 වන පටුමග අංක 28/3 ඒ දරණ ස්ථානයේ පදිංචි DTR ගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සම මම පිළිගන්නුමි.
බුද්ධික පතිර්ණ මැත්තුමා.
ගරු කථානායකතුමනි, මාතර මුලටියන හන්දිය ලක්මාලි නිවසේ ලක්මාලි නිවස අංක 55 ඇලගිරක් ඒ දරණ ස්ථානයේ පදිංචි MA ප්‍රේමාවති මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
කේ සුජිත් සංජය පෙරේරා මැතිතුමා.
ගරු කථානායකතුමනි, රත්මලාන මහින්දාරාම පාරේ අංක 54 යන දිවිනේ පදිංචි VMN පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
උදේන කිරිඳිගොඩ මැතිතුමා.
ගරු කථානායකතුමනි, මහනුවර දංගොල්ල අංක 100 දරණ ස්ථානයේ පදිංචි RADTN රාජපක්ෂ මහත්මියගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. 2022 සැප්තැම්බර් 29 වෙනි දින පැවැත්වෙන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව රැස්වීමේදී තීරණය කළ පරිදි අද දින නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන පස්සේ වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. අමාත්‍යාංශ නිවේදන දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමා. ඔව් විතානගේ මැතිතුමා.
ඉදිරිපත් කරන්න තියෙනවා මේ මුදල් කාරක සභාවේ විෂයපතයට අදාළ නොවන කරුණු සම්බන්ධයෙන් විභාග කිරීම සම්බන්ධයෙන් කමිටු සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මොකද මම අලුතෙන් පත්වෙච්ච මේ කමිටු සමාජිකයෙක් විදිහට මේ කරුණු කීපයක් තියෙනවා. අර විශේෂයෙන්ම පසුගිය දිනවල සමාජිකයන්ගෙන් අදහස් විමසන්නේ නැතුව ගල්ලංගුරු ටෙන්ඩරේට සම්බන්ධ විගණකාධි වාර්තාව කැදීම විමර්ශන කිරීම සහ ඒ වගේම ටෙන්ඩර් එකට සම්බන්ධ නිලධාරීන්ව
ගරු මන්ත්‍රීතුමා ඕකට වෙනම ප්‍රකාශයක් ඔබතුමාට කරන්න වෙනවා. ඕක මෙතෙන්දි කරන්න බෑ. මේ දිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමා. ඔව් විපක්ෂ නායකතුමා.
ෆිනෑන්ස් කමිටියේ චෙයාර්මන්ට අයිතිය තියෙනවා ඕනම රාජ්‍ය ගනුදෙනුවක් පිළිබඳව ඕනම නිලධාරියෙක් ගෙන්නලා ඕනම වාර්තාවක් ඇඳවලා ඒවා පිළිබඳව පරීක්ෂණ පවත්වන්න, ඒව ගැන හොයලා බලන්න. ඒක එතුමාගේ විෂයපතයට අදාළ දෙයක්. රට බංකොලොත් වෙලා තියෙන මොහොතක මේ වගේ බංකොලොත් යෝජනා ගේන්න ඉඩ දෙන්න එපා කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක්
කරනවා. වෙන විවාදයකට ගනිමු. විමල් විරණසමැතුමා මොකද?
ගරු කතානායකතුමනි, මම නිවැරදි කිරීමක් කරන්න ඕන. ඊයේ මම පාර්ලිමේන්තුවේ පැමිණෙන්නට පෙර ආතුව ගරු කංචන විජේසේකර විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමා ඉන්ධන ගෙනීමට යන පිරිවැය පිළිබඳ සාකච්ඡාවකදී ප්‍රකාශයක් කරනවා පක්ෂනායකයන්ටත් එතුමා දැනුම් දුන්න මේ ප්‍රීමියර් එක ගැන. එතින්දි මේ සභාවේදී විමල් වීරවංශ හිටපු අමාත්‍යතුමා මේ කීය හරි දීලා ගේන්න කියලා කිව්වයි කියලා. ගරු කතානායකතුමනි, මම එහෙම ප්‍රකාශයක් කරලත් නැහැ. ඔබතුමා එහෙම කරලයි කියලා කියනවා නම් කංචන විජේසේකර ඇමතුමනි හැන්සාඩ් වාර්තාව ගෙනල්ලා මට පෙන්නන්න. කිසි ලෙසකින්වත් මොනම ඒ පිළිබඳ වෙච්ච සංවාදයකදීවත් ඕන මිලකට ගේන්න නැත්නම් ප්‍රීමියර් එක කීය වුණත් කමන්නෑ ගේන්න කියන විදිහේ ලයිසන් එකක් එහෙම නැත්නම් එහෙම සහයෝ එහෙම ප්‍රකාශයක් මා විසින් සිදු කළ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන තමුණාංශයට මොකක් හරි අමතක වීමකින් වෙන්න පුළුවන් ඒක කියන්නේ නැත්තේ. නමුත් මම ඒක නිවැරදි කරන්න ඕන. මොකද එහෙම ඔබතුමා කියපු එක ඇත්තයි කියලා හේතු ගැනුණොත් සමහරලාට ඔය ඇතම් චෝදනාවලට අපි තවුල් කියලා කෙනෙක් අනුමාන කරන්න පුළුවන්, වැරදි නිගමනයකට එන්න පුළුවන්.
හරි බොහොම ස්තුතියි. ඔව් ඇමතුමා.
ගරු කතානායකතුමනි, එදා දවසේ මම පවසන අවස්ථාවේ විශේෂම ඉන්ධන හිඟයක් ඇති වෙන්න පුළුවන්, මේක තමයි අපිට ලැබිලා තියෙන යෝජනාව. මේ අනුව තමයි අපි ප්‍රධානය කටයුතු කරන්න වෙන්නේ. ඒ නිසා මේක අපි ගෙනාවේ නැත්නම් අපිට ඉන්ධන හිඟයක් ඇති වෙනවා කියන වෙලාවේ විමල් අමතුමත් ඒ වගේම මෙතන ඉන්න අනිත් මන්ත්‍රීවරුත් ඒ වෙලාවේ ඔබතුමා මයික් එක පාවිච්චි කළා නෙවෙයි උත්තර දුන්නේ. ඒක නිසා හැන්සාඩ් ගත වෙන්නේ නැහැ. නමුත් මම පැහැදිලිව කියනවා ගරු කතානායකතුමනි, මම මගේ කතාවේදී කියපු ඉතුරු කොටස දාලා තිබුණේ නැහැ. මම කිව්වේ විමල් ඇමතුමා කිව්වත් නැතත් අපි අනිවාර්යයෙන්ම ඒ වගකීම අරගෙන ඉන්ධන ලබා දුන්නා. ඒ වගකීම විමල් ඇමතුමාට යන වගකීමක් නෙවෙයි. ඒ වගකීම විශේෂභාර ඇමතිවරයා හැටියට ඒ ඉහළ ප්‍රීමියම් එකක්ද ගෙනාවේ, අඩු ප්‍රීමියම් එකක්ද ගෙනාවේ, ඒ පහුගිය මාස 6 ඉන්ධන ගෙනීමේ වගකීම විමල් ඇමතුමාට නෙමෙයි තියෙන්නේ. ඒ සම්පූර්ණ වගකීම් ගන්නවා කියන කැලලත් මම කිව්වා. ඒ කොටස මාධ්‍යෙන් වාර්තා කරලා තිබුණේ නැහැ. ඒ නිසා මම කිව්වේ මම මේ සභාවට කිව්වා දැනුවත් කරා. හැබැයි පහුගිය මාස 6 ඉන්ධන ගෙනීමේ සම්පූර්ණ වගකීම මම ලබා ගන්නවා කියන එක.
ඔව් මිසති. එමෙතුමා ඔබ ඔව්
නේ මේ ඔබතුමා කියනවා මයික් එක අරන් කීප් එකක් නෙවෙයි නිකන් කීප් එකක් කියලා. ඉතින් එහෙම ඕන කෙනෙකුට ඕන එකක් කියද හැකිනේ. මේ සභාවේදී මම කිව්වයි කියලා කියනකොට ඒකෙන් අදහස් වෙන්නේ මම විධිමත්ව ඒක කිව්වයි කියන එක. ඉතින් මයික් එක නැතුව කිව්වයි කියලා ඔබතුමාට ඕන එකක් කීත අහවලා කිව්වයි කියලා. ඒක මං හිතන්නේ සුදුසු ක්‍රමයක් නෙවෙයි. මට කියන්න පුළුවන් මම එහෙම ප්‍රකාශයක් ඔබතුමාට කරලා නැහැ කියලා.
බොහොම ස්තුතියි එමෙතුමා.
ගරු කතානායකතුමනි, මම තව දැනුවත් කිරීමක් කරන්න පාර්ලිමේන්තුවට. විශේෂයෙන්ම අද දවසේ අපිට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. සපුගස්කන්ධ පිරිපහදුව නැවත වතාවක් වසා දමන්න අපිට තීන්දුව කරන්න සිද්ධ වෙලා තියෙන අවාසනාන්ත විදියට. විශේෂයෙන්ම බොරතෙල් නෞකා දෙකක් අපි පාවිච්චි කරලා සපුගස්කන්ධ පිරිපහදුවේ පිරිපහදු කටයුතු පහුගිය මාස දෙකක කාලය අපි සිදු කරලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි නෞකාවත් පසුගිය දින 10 අපේ මුහුදු සීමාවට ඇවිල්ලා තියෙනවා ESCO කියන බොරතෙල් විශේෂය. නමුත් අපි භාවිතා කරපු බොරතෙල් විශේෂ දෙකට අවශ්‍ය විදේශ විනිමය අපි රුපියල් ටික තැන්පත් කරලා තියෙනවා. නමුත් විදේශ විනිමය නොමැතිකම නිසා අපිට තුන්වෙනි නෞකාව අපිට ගොඩ බෑ මේ කටයුත්ත කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි අද ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තා ඒ පිරිපහදුව වහන්න. ඒ වගේම ඉදිරියේදී අපිට විදේශ විනිමය ලැබුණම අපි ඒ බොරතෙල් නෞකාව අරගෙන අපි කටයුතු කරනවා. නමුත් මතක් කරන්න ඕන ඒ පිරිපහදුව වහලා තිබුණත් මේ වෙලාවේ ලංකා ඛනිත් තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙනවා සහ අපේ මහ බැංකුව අපිට විශේෂයෙන්ම සතිපතා ලබා දෙන මුදල් වලින් කිසිම හිඟයකින් තොරව මේ කාලේ පවත්වාගෙන ආපු විදියටම ඉන්ධන ටික අපිට නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අනිසිබියක් ඇති කරගත යුතු නැහැ ඉන්ධන හිඟයක් ඇති වෙයි කියලා. පිරිපහදුවේ නිෂ්පාදනය වෙන ධාරිතාවට අවශ්‍ය ඒ සියලුම නිමි ඉන්ධන අනිකුත් දේවල් අපි ආනයනය කිරීම සඳහා පීවර අරගෙන තියෙනවා. ඒ නිසා තොග තියෙනවා අපිට. නමුත් අපිට පිරිපහදුවේ කටයුතු අද දවස වහන්න සිද්ධ වෙනවා කියන එක මේ වෙලාවේ මතක් කරගන්න.
ඩග්ල දේවානන්ද මහත්මයා දැන් මේ අනවශ්‍ය විවාදයකට නෙමෙයි යන්න හදන්නේ. ඕක වෙනම මාතෘකාවක් ගන්න ඕකට. ඔව්. දැන් ඔය මේ අනවශ්‍ය විවාදයක් නෙමෙයි යන්නේ. රටේ ප්‍රශ්නයක් තමයි දැන් එමෙතුමා පැහැදිලි කරුවා. දැන් මේ කාලය ඉතුරු කරගන්නේ කොහොමද? න්‍යායපත්‍රය අනුයන් අපි. නෑ න්‍යායපත්‍රය අනුයන්. න්‍යායපත්‍රය අනුයන්. ඒක වෙනම විවාදයක් ගන්න. වෙනම දිනයක් ගන්න. කරුණාකරලා න්‍යායපත්‍රයෙන් පිට යන්න අවශ්‍ය නැහැ. ඒ ඒක එමෙතුමාත් එක පුජ්‍යලිකව කතා කරලා අහගන්න. එමෙතුමාගෙන් පුජ්‍යලිකව අහගන්න ඒක. එමෙතුමාගේ දේවානන්ද එමෙතුමා ඔබතුමා කතා කරන්න. දේවානන්ද එමෙතුමා ඔබතුමා කතා කරන්න. හරි. ඔබතුමා කතා කරන්න.
ගෞරව சபாநாயகர்களே, நாட்டு மக்களுக்கு விழிப்பூட்டும் வகையில் வலுவான கேள்விகளை கௌரவ எதிர்கட்சித் தலைவர் சஜித் பிரேமதாச அவர்கள் சமர்ப்பித்துள்ளதால் எனது விரிவான பதில்களையும் இந்த சபையில் முன்வைப்பதற்கு தங்களுடைய அனுமதியை பார்க்கின்றேன். முதலாவது கேள்வி, மண்ணெண்ணெயின் விலையேற்றம் என்பது சிறு தொழில் கடத்தொழிலாளர்களுக்கு பெரிதும் இக்கட்டானதொரு நிலைமையை தோற்றுவித்திருக்கின்றது. நான் நாட்டின் பல பகுதிகளிலும் உள்ள கருத்தொழிலாளர்களை நேரில் சென்று சந்தித்து கலந்துரையாடிய நிலையில் அவர்கள் தங்களது நிலைமைகளை நேரடியாகவே எடுத்து கூறுகின்றனர். இந்த நிலையில் இந்த கருத்தொழிலாளர்களின் பிரச்சினை தொடர்பில் நான் கௌரவ ஜனாதிபதி அவர்களுடன் கலந்துரையாடியதன் பயனாக கடந்த ஆகஸ்ட் மாதம் 30 சமர்ப்பிக்கப்பட்ட இடைக்கால வரவு செலவு திட்டத்தில் பொருளாதார வசதி குறைந்த கடைத்தொழிலாளர்களுக்கும் அதே நேரம் மின்சார வசதியற்ற மலேக மக்களுக்கும் மண்ணெண்ணெய் நிவாரணம் வழங்கவென 5,000,000,000 ரூபாயினை ஒதுக்கியிருக்கின்றார். அதே நேரம் மண்ணெண்ணெய் பற்றாக்குறை மற்றும் மண்ணெண்ணெய் இல்லாத காலகட்டத்தில் இக்கடைத்தொழிலாளர்கள் சுமார் 3 மாதங்களுக்கு மேலாக கடல் தொழிலில் ஈடுபடாதிருந்திருந்தனர். அதற்கெனவும் நாம் விசேடமாக நிவாரணம் வழங்க வேண்டிய நிலைமையும் ஏற்பட்டிருக்கின்றது. இந்த விடயங்களை கருத்தில் கொண்டு உள்ளூர் உற்பத்திகளை ஊக்குவிக்கின்ற வகையில் ஒரு தொகை கொடுப்பினவினை மேற்படி கடத்தொழிலாளர்களுக்கு வழங்குவதற்கென கடத்தொழில் அமைச்சு ஒரு கடத்தொழிலாளர் குடும்பத்திற்கு வழங்கப்படக்கூடிய தொகை காலகட்டம் உள்ளடங்களாக ஒரு பொறிமுறையை வகுப்பது தொடர்பில் திரசேரியுடன் கலந்துரையாடி வருகின்றோம். வெகு விரைவில் எதிர்வரும் மாதங்களில் அதனை செயல்படுத்துவதற்கான நடவடிக்கைகளை மேற்கொள்ளப்பட்டு வருகின்றன. இந்த செயல்பாட்டின் போது முறைகேடுகள் ஏற்பட்டுவிடக்கூடாது என்பதில் நாம் அவதானமாக இருக்கின்றோம். இதன் காரணமாக இந்த செயல் திட்டத்தினை வகுப்பதில் சில காலதாமதங்கள் ஏற்பட்டுள்ளதை குறிப்பிடத்தக்கது. கேள்வி 2, டீசல் 1 லிட்டரின் விலை 430 ரூபாய்க்கு அதிகரித்ததும் என்ஜின் ஆயில் 1 லிட்டர் விலை 1,700 ரூபாய்க்கு அதிகரித்ததும் காரணமாக பல நாட்களங்களின் கடற்தொழில் செயல்பாடுகளில் ஆரம்பத்தில் சில தடங்கல்கள் ஏற்பட்டிருந்த போதிலும் இன்றைய நிலையில் தற்போதைய நிலவரத்திற்கு ஈடு கொடுத்து சுமார் 85 முதல் 90% பிற நாட்களங்கள் கடற்தொழிலில் ஈடுபட்டு வருகின்றன. நாட்டில் அதிகரித்துள்ள அமெரிக்க டாலரின் இலங்கை ரூபாவின் பெறுமதியிலேயே ஏற்றுமதி சார்ந்த கடல் உணவு வகைகளுக்கான விலைகள் தீர்மானிக்கப்பட்டு வருவதால் ஏற்றுமதி சார்ந்த கடற்தொழில் உற்பத்தியில் ஈடுபடுகின்றவர்களுக்கு ஏனைய கடற்தொழில் தொழிலாளர்களைப் போன்று பிரச்சனைகள் குறைவாகும். அதே நேரம் போட்டி ரீதியிலான எரிபொருள் விற்பனை நிறுவனங்களுக்கு சமாந்தரமாக சலுகை விலை அடிப்படையில் மசகு எண்ணெயை சந்தைக்கு விடுவதற்கு இலங்கை பெட்ரோலிய கூட்டு ஸ்தாபனம் தற்போது அனைத்து நடவடிக்கைகளையும் எடுத்துள்ளதாக மின்சக்தி மற்றும் எரிசக்தி அமைச்சின் செயலாளர் எமது அமைச்சுக்கு அறிவித்துள்ளார். இதன் மூலம் கடற்தொழிலாளர்களுக்கு போதிய அளவில் சுமை குறையும் என நம்ப முடியும். எரிபொருள் தட்டுப்பாடு நிலவிய காலந்தொட்டு எரிபொருளுக்கான நிதியை பிற நாட்களங்களின் உரிமையாளர்கள் முன்கூட்டியே கடற்தொழில் துறைமுக கூட்டு ஸ்தாபனத்துக்கு செலுத்தி அதன் ஊடாக இலங்கை பெட்ரோலிய கூட்டு ஸ்தாபனம் மூலமாக கடற்தொழில் துறைமுகங்களுக்கு எரிபொருளை பெற்று பல நாட்களங்களுக்கு வழங்குகின்ற நடவடிக்கையை நாம் எடுத்து வருகின்றோம். அத்துடன் கடல் உணவு ஏற்றுமதியாளர்களை கொண்டு அமெரிக்க டாலர் மூலமாக ஐஓசி எரிபொருள் விநியோக நிறுவனத்திடமிருந்து எரிபொருளை பெற்று பல நாட்களங்களுக்கு வழங்குகின்ற நடவடிக்கையினையும் நாம் எடுத்திருந்தோம். இத்தகைய நடவடிக்கைகள் காரணமாக பல நாட்களங்களுக்கான எரிபொருள் தொடர்ந்து வழங்கப்பட்டு வருகின்றது. எரிபொருள் தட்டுப்பாடு நிலவிய ஆரம்ப காலத்தில் எரிபொருளுக்காக 3-4 மாதங்கள் காத்திருந்த பல நாட்களங்கள் தற்போது ஓரிரு வாரங்களில் எரிபொருள் பெற்று கடற்தொழிலுக்கு செல்லுகின்ற நிலைமை உருவாகியுள்ளது. கடற்தொழிலில் ஈடுபடுகின்ற படகுகளுக்கான டீசல் எரிபொருளினை நாம் இலங்கை கடற்தொழில் துறைமுக கூட்டு ஸ்தாபனத்துக்கு கீழ் செயல்பட்டு வருகின்ற 23 கடற்தொழில் துறைமுகங்களில் எரிபொருள் நிரப்பு நிலையங்கள் மூலமாகவும் கடற்தொழில் துறைமுகங்கள் இல்லாத பகுதிகளில் 19 தனியார் எரிபொருள் நிலையங்கள் மூலமாகவும் வழங்கி வருகின்றோம். மண்ணெண்ணெய் மூலம் இயக்கப்படுகின்ற படகுகளுக்கு கடற்தொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களத்தின் மேற்பார்வையின் கீழ் முன்னுரிமை அடிப்படையில் மண்ணெண்ணெய் எரிபொருள் விநியோகம் மேற்கொள்ளப்பட்டு வருகின்ற வசதிகள் கொண்ட பயனொரு கடற்தொழில் துறைமுகங்கள் மூலமாகவும் 94 தனியார் மண்ணெண்ணெய் எரிபொருள் நிரப்பு நிலையங்கள் மூலமாகவும் நாளாந்தம் சுமார் 3 லட்சம் லிட்டர் மண்ணெண்ணெய் வழங்கி வருகின்றோம். கடல் தொழிலுக்கு தேவையான எரிபொருள் தொடர்பில் நாளாந்தம் இலங்கை கடற்தொழில் துறைமுகங்கள் கூட்டு ஸ்தாபனம் மற்றும் கடற்தொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களம் ஆகியவற்றின் மூலமாக இலங்கை பெட்ரோலிய கூட்டு ஸ்தாபனத்துடன் தொடர்பு கொண்டு தேவையான அளவு எரிபொருள் தொடர்பில் கோரிக்கைகள் சமர்ப்பிக்கின்றோம். பெட்ரோலிய கூட்டு ஸ்தாபனம் கையிருப்பில் உள்ள எரிபொருள் தொகைக்கு ஏற்ப எரிபொருள்களை தந்து உதவுகின்றது. மேலும் கடற்தொழிலுக்கான எரிபொருள் போதிய அளவு தொடர்ந்து கிடைப்பதற்கென தனியார் துறை மூலமான இறக்குமதி குறித்தும் நாம் முயற்சித்து வருகின்றோம். கேள்வி 3, எக்ஸ்பிரஸ் பேர்ல் கப்பல் காரணமாக ஏற்பட்ட பாதிப்புகளை ஆராயும் வகையில் நிதியமைச்சு, வெளிநாட்டு அமைச்சு, சட்டமா அதிபர் திணைக்களம், கடல் சூழ் பாதுகாப்பு அதிகார சபை, இலங்கை கடற்படை, வர்த்தக கப்பற்துறை செயலகம், தேசிய நீர்வளங்கள் ஆராய்ச்சி மற்றும் அபிவிருத்தி முகவர் நிர்வாகம், துறைமுக அதிகார சபை, சூழல் அதிகார சபை, வனவளங்கள் திணைக்களம் ஆகிய நிறுவனங்களின் பிரதிநிதிகளை கொண்டு ஒரு குழு அமைக்கப்பட்டிருந்தது. தற்போது எமது வெளிநாட்டு அலுவல்கள் கௌரவ அமைச்சர் அலி சப்ரி அவர்கள் அப்போது நீதி அமைச்சராக இருந்த அவரது பங்களிப்பும் அப்போதைய கடற்தொழில் இராஜாங்க அமைச்சராக இருந்த தற்போதைய மின்சக்தி மற்றும் எரிசக்தி கௌரவ அமைச்சர் காஞ்சன விஜயசேகர் அவர்களதும் சட்டமா அதிபர் அவர்களதும் பங்களிப்புகள் மகத்தானதாகும். எக்ஸ்பிரஸ் புயல் கப்பல் விபத்து காரணமாக வாழ்வாதாரம் பாதிக்கப்பட்ட கடற்தொழிலாளர்களுக்கும் கடற்தொழில் சார்ந்த கைத்தொழிலாளர்களுக்கும் நஷ்டஈடு வழங்குவதற்கென ஒரு குழு அமைக்கப்பட்டது. கடல் தொழில் அமைச்சு, கடல் தொழில் மற்றும் நீர்கள் வளங்கள் திணைக்களம், தேசிய நீர்வளங்கள் ஆய்வு மற்றும் அபிவிருத்தி நிர்வாகம், கடல் தொழில் அமைச்சரின் அலுவலகம், கடல்சார் பல்கலைக்கழகம், கைத்தொழிலாளர் சங்கங்கள், கத்தோலிக்க சபை ஆகியவற்றின் பிரதிநிதிகளை உள்ளடக்கியதாக இக்குழு அமைக்கப்பட்டிருந்தது. இக்குழுவின் மூலமாக கொழும்பு, நீர்கொழும்பு மற்றும் களத்துறை ஆகிய மாவட்டங்களில் அந்தந்த மாவட்ட கடற்தொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்கள அலுவலகங்களில் ஊடாக பிரதேச செயலாளர்களினதும் கடற்தொழில் சங்கங்களினதும் பங்கேற்புடன் மேற்படி விபத்து காரணமாக வாழ்வாதாரங்களை இழந்தவர்களாக 15,032 கடற்தொழிலாளர்களும், கடல் தொழில் சார்ந்த கைத்தொழிலில் ஈடுபட்டவர்களில் வாழ்வாதாரங்களை இழந்தவர்களாக 4,888 பேரும் இனங்காணப்பட்டனர். இதில் இனங்காணப்பட்டுள்ள 15,032 கடற்தொழிலாளர்களுக்கு நஷ்டஈடு வழங்குவதற்கென எக்ஸ்பிரஸ் புயல் கப்பலின் காப்புறுதி நிறுவனத்தின் மூலம் முதல் கட்டமாக 349 மில்லியன் ரூபாவும், இரண்டாம் கட்டமாக 335 மில்லியன் ரூபாவும், மொத்தமாக 684 மில்லியன் ரூபா இடைக்கால நஷ்டஈடு கிடைத்துள்ளன. இத்தொகையானது மேற்படி கடற்தொழிலாளர்களின் வாழ்வாதார பாதிப்புக்கேற்ப மதிப்பீடு செய்யப்பட்டு இரு தடவைகளில் பிரதேச செயலாளர்கள் ஊடாக அக்கடற்தொழிலாளர்களுக்கு பயந்தளிக்கப்பட்டுள்ளன. இதன் மூன்றாம் கட்டமாக தற்போது 900 மில்லியன் ரூபாய் திரசேரிக்கு கிடைத்துள்ளது. இந்த நிதியினை வழங்கும் முறைகள் பற்றிய ஆலோசனைகள் எமது அமைச்சின் மூலம் பிரதேச செயலாளர்களுக்கு வழங்கப்பட்டுள்ளன. கடற்தொழில் சார்ந்த கைத்தொழில்களில் ஈடுபடுகின்ற இனங்காணப்பட்ட 4,888 பேருக்கான நஷ்டஈடு வழங்கவென மேற்படி கப்பல் காப்புறுதி நிறுவனம் இதுவரையில் நஷ்டஈடு தொகையினை வழங்கவில்லை. இது தொடர்பில் நாம் தொடர்ந்தும் கலந்துரையாடி வருகின்றோம். மேலும் கடற்தொழில் அமைச்சானது சட்டமா அதிபர் தினக்களத்தின் உதவியுடன் வாழ்வாதாரங்கள் பாதிக்கப்பட்ட கடற்தொழிலாளர்கள் மற்றும் கடற்தொழில் சார்ந்த கைத்தொழிலாளர்களுக்கு மேலும் நஷ்டஈடு தொகைகளை பெற்றுக் கொடுப்பதற்கு தொடர் நடவடிக்கைகளை மேற்கொண்டு வருகின்றது. நஷ்டஈடு தொகைகள் கிடைப்பின் அவற்றை உடனடியாக கடற்தொழிலாளர்களுக்கும் கடல் தொழில் சார்ந்த கைத்தொழிலில் ஈடுபடுவோருக்கென நஷ்டஈடு கிடைப்பின் அவற்றையும் அக்கைத்தொழிலாளர்களுக்கும் பயந்தளிப்பதற்கென ஏற்பாடுகள் இருக்கின்றன. கேள்வி 4. கோவிட் 19 கொரோனா அனர்த்த காலகட்டங்களிலும் அதன் பின்னரான எரிபொருள் பற்றாக்குறை ஏற்பட்டிருந்த காலகட்டங்களிலும் கடல் உணவு ஏற்றுமதி சார்ந்தும் சில பின்னடைவுகள் ஏற்பட்டிருந்தன. கொரோனா பாதிப்பு குறைவடைந்துவிட்ட காலகட்டத்தின் பின்னர் எரிபொருள் வளங்கள் ஓரளவுக்கு நிலைப்படுத்தப்பட்ட நிலையில் கடற்தொழிலுக்கு மாத்திரமன்றி நன்னீர் வேளாண்மைக்கெனவும் நாம் எரிபொருளை வழங்குவதற்கான நடவடிக்கைகளை மேற்கொண்ட நிலையில் ஏற்றுமதி சார்ந்த கடலுணவு மற்றும் நன்னீர் வேளாண்மையின் உற்பத்திகளில் குறிப்பிடத்தக்க முன்னேற்றம் காணப்பட்டு வருகின்றது. குறிப்பாக 2021 ஆண்டில் ஜனவரி மாதம் முதல் ஆகஸ்ட் மாதம் வரையில் 192.5 அமெரிக்க டாலர்களாக இருந்த எமது கடலுணவு மற்றும் நன்னீர் வேளாண்மை சார்ந்த ஏற்றுமதி வருமானம் 2022 ஆண்டில் ஜனவரி மாதம் முதல் ஆகஸ்ட் மாதம் வரையில் 211.6 அமெரிக்க டாலர்களாக அதிகரித்துள்ளது. மேலும் எமது கடலுணவு மற்றும் நன்னீர் வேளாண்மை உற்பத்திகளின் அறுவடைக்கு பின்னரான பாதிப்புகளை அகற்றும் வகையில் எமது அமைச்சு பல்வேறு முகாமைத்துவ நடவடிக்கைகளை மேற்கொண்டு வருகின்றது. இதன் மூலம் தரமான கடலுணவு மற்றும் நன்னீர் வேளாண்மை உற்பத்திகளை அதிக அளவில் உற்பத்தி செய்வதே எமது அமைச்சின் நோக்கமாகும். அந்த வகையில் நீள்வரி லோங்லை கடற்தொழிலை மேம்படுத்தல், கடல் நீரை கொண்டு குளிரூட்டும் கட்டமைப்புகளை அறிமுகப்படுத்தல், பாரியதும் கூடிய வசதிகள் கொண்டதுமான படகுகளை அறிமுகப்படுத்தல், சிறிய படகுகளுக்கு வெப்ப காப்பு பொதிகளை அறிமுகப்படுத்தல் போன்றவை இவற்றுள் சிலவாகும். மேலும் ஏற்றுமதி மூலமான வருவாய் அனைத்தும் கடற்தொழிலாளர்களுக்கு பயந்து செல்லும் வகையில் ஒரு ஏற்பாட்டினை அதில் ஈடுபட்டுள்ள கடற்தொழிலாளர்கள் சார்ந்த சங்கங்கள் மூலமாகவே மேற்கொள்ளப்பட வேண்டும். இது குறித்து நாம் அச்சங்கங்களுடன் கலந்துரையாடி வருகின்றோம். கேள்வியா ஐந்து, எரிபொருள் பிரச்சினைக்கு எமது அமைச்சர் எவ்வாறு மோங்கரித்து வருகின்றது என்பது தொடர்பில் நான் ஏற்கனவே அளித்த பதில்களில் தெளிவுபடுத்தியுள்ளேன். கடற்தொழில் மற்றும் நன்னீர் வேளாண்மை சார்ந்த அனைத்து உற்பத்தியாளர்களுக்கும் அதிகரித்துள்ள விலையேற்றங்களுக்கு அமைவாக தங்களது உற்பத்திகளின் விலைகளை சேவைகளின் கட்டணங்களை அதிகரித்தே உள்ளனர். குறிப்பாக 300 ரூபாய் அளவில் விற்கப்பட்ட ஐஸ் கட்டியானது தற்போது 500 ரூபாய் வரையில் விற்பனை செய்யப்பட்டு வருகின்றது. மின்வெட்டு என்பது உற்பத்திகளின் போது ஏற்படுத்தி வருகின்ற தேக்கங்களை குறைக்கும் நோக்கில் நாம் நாடளாவிய ரீதியில் மேலும் பல ஐஸ் உற்பத்தி தொழிற்சாலைகளை புதிதாக அமைப்பதற்கும் தற்போது இருக்கின்ற ஐஸ் தொழிற்சாலைகளை நவீனமயப்படுத்துவதற்கும் நடவடிக்கை எடுத்து வருகின்றோம். தற்போதைய நிலையில் மீனின உற்பத்தி செலவுகள் அதிகரித்துள்ளன. அதற்கேற்ற வகையில் மீனின விலைகளும் அதிகரித்து காணப்படுகின்றன. இந்த நிலையில் நுகர்வோர் குறித்த நாம் அவதானங்களை செலுத்தி வருகின்றோம். அந்த வகையில் தேசிய உற்பத்திக்கான ஊக்குவிப்பு என்ற வகையில் திட்டங்கள் வகுத்துள்ளோம். நாட்டின் பொருளாதார நிலை காரணமாக இத்திட்டங்களை மேற்கொள்வதில் சில தாமதங்கள் ஏற்பட்டுள்ளன. கூடிய விரைவில் இத்திட்டங்கள் செயல்படுத்தப்படும். குறிப்பாக மண்ணெண்ணெய் விலையேற்றத்திற்கான பரிகாரம், கடற்தொழில் உற்பத்திகளுக்கு தேவையான கருவிகள் மற்றும் சாதனங்களின் விலையேற்றத்திற்கான பரிகாரம் என்பன இத்திட்டங்களில் அடங்குகின்றன. அதே நேரம் கடற்தொழில் மற்றும் நன்னீர் வேளாண்மை துறைகள் அதிக அளவு அந்நிய செலவாணி ஈட்டலுக்கான முக்கியத்துவம் மிக்க துறைகளாக இருப்பதால் இது தொடர்பில் அதிக முக்கியத்துவம் வாய்ந்த செயல் திட்டங்களையும் நாட்டின் வாழ்வாதார மேம்பாடு, உணவு பாதுகாப்பு மற்றும் நாட்டு மக்களின் போசாக்கு நிலைமையினை மேம்படுத்தல் தொடர்பில் முன்னுரிமை வழங்கிய திட்டங்களையும் வகுத்து செயல்படுத்தி வருகின்றோம். கடைசி கேள்வி ஆறு, கடற்தொழிலாளர்களுக்கான செயற்திறன் மிக்கதான பங்களிப்பு ஓய்வூதிய திட்டம் ஒன்றினை அறிமுகப்படுத்தும் நோக்கில் கடற்தொழிலாளர் ஓய்வூதியம் மற்றும் சமூக பாதுகாப்பு பிரதிகூலங்கள் உத்தேச முறைமையை செயல்படுத்தல் என்ற தலைப்பிலான அமைச்சரவை குறிப்பொன்று கடந்த 9/2/2022 தேதி என்னால் அமைச்சரவையில் சமர்ப்பிக்கப்பட்டது. இந்த அமைச்சரவை குறிப்பானது கடந்த 28/2/2022 தேதி நடைபெற்ற அமைச்சரவை கூட்டத்தின் போது ஆராய்ந்து பார்க்கப்பட்டு திட்டக் கொள்கை ரீதியில் ஏற்றுக்கொள்ளப்பட்டு நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டிய விடயங்கள் தொடர்பிலும் ஆலோசனைகள் வழங்கப்பட்டிருந்தன. எமது கடற்தொழிலாளர்களுக்கான ஓய்வூதிய திட்டத்தின் நிலவேற்றுத் தன்மை தொடர்பில் காப்புறு துறையைச் சேர்ந்த நிபுணத்துவம் கொண்ட ஒரு குழுவை அமைத்து அதன் மூலம் உற்பத்தி கொள்வது மற்றும் இலங்கை காப்புறுதி கூட்டு ஸ்தாபனம் அல்லது சமூக பாதுகாப்பு சபையின் மூலம் அதனை செயல்படுத்துவதற்கான வாய்ப்புகள் தொடர்பில் ஆராய்வது, மேற்படி நடவடிக்கைகளை மேற்கொண்ட பின்னர் அது தொடர்பில் விரிவான அறிக்கை ஒன்றை என்னால் அமைச்சரவைக்கு சமர்ப்பித்தல் என்பன அந்த ஆலோசனைகளாகும். இதன் பிரகாரம் கடற்தொழில் அமைச்சு, நிதி அமைச்சு, இலங்கை காப்புறுதி கூட்டு ஸ்தாபனம், இலங்கை காப்புறுதி கட்டளை ஆணைக்குழு, விவசாயம் மற்றும் கமநல காப்புறுதி சபை, சமூக பாதுகாப்பு சபை, தேசிய காப்புறுதி நம்பிக்கை நிதியம் சபை போன்ற நிறுவனங்களின் அதிகாரிகளை கொண்ட குழு ஒன்று அமைக்கப்பட்டது. இந்த குழு இதுவரையில் 2 தடவைகள் கூடியுள்ளன. இந்த 2வது கூட்டத்தின் போது விவசாய மற்றும் கமநல காப்புறுதி சபையினதும் சமூக பாதுகாப்பு சபையினதும் முன்மொழிவு திட்டங்களை ஒப்பிட்டு பார்த்து கடற்தொழில்களுக்கு மிகவும் பொருத்தமான அதிக நன்மை பயக்கத்தக்க நிலையான ஓய்வூதிய திட்டம் ஒன்றை தேர்ந்தெடுப்பதற்கு தீர்மானிக்கப்பட்டது. தற்போது அதன் நடவடிக்கைகள் யாவும் முடிவுற்றுள்ளன. அடுத்த வாரமளவில் அமைச்சரவைக்கு அதனது விரிவான அறிக்கை சமர்ப்பிக்கப்பட உள்ளது. அடுத்த மாதம் நடைபெறுகின்ற சர்வதேச கடற்தொழிலாளர் வாரத்தில் இதனை ஆரம்பித்து வைப்பதற்கு திட்டமிடப்பட்டுள்ளது. அத்துடன் கடற்தொழிலாளர்களுக்கு மிகவும் பொருத்தமானதும் பலாபலன்கள் அதிகமானதும் கடற்தொழிலாளர்களின் மனைவிமார், மற்றும் பிள்ளைகளின் எதிர்காலத்தினை கருத்தில் கொண்டதுமான காப்புறுதி திட்டம் ஒன்று அதே வாரத்தில் ஆரம்பித்து வைக்கப்படும் என்பதையும் தெரிவித்துக் கொள்கின்றேன். நன்றி.
வரப்பிரசாத் பிரச்சனை பந்திரமோதனை மட்டும்
ප්‍රකාශ කරා මේ ඊයේ පෙරේද අපි ඉදිරිපත් කරපු ප්‍රශ්න ගැන මම විශේෂයෙන්ම මතක් කරන්න ඕන දැන් ඔබතුමා දැන් කිව්වා දීවරයන්ට ඒ සහනාධාරය ලබා දෙනවා කියලා සුළු දීවර කර්මාන්ත කරන කට්ටියට දැන් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරය අගමැතිවරයා ඉන්න අවස්ථාවේදී ජූලි මාසේ 6 වෙනි තමයි මම මේ යෝජනාව ඉදිරිපත් කරේ එදා තමයි එතුමා ප්‍රකාශ කරේ ඒ සහනාධාරය ලබා දෙනවා කියලා දැන් අදර මාස කීයක් වුණාද තව ඉදිරියටත් මහ භාණ්ඩාගාරයේ මුදල් වෙන් කරගෙනනවා කියලා සාකච්ඡා කරයි කිව්වා කවද මේක සහනාධාරය ලැබෙයිද කියන එක ප්‍රශ්නයක් ඊට වැඩිය ප්‍රශ්නයක් තමයි පොඩ්ඩක් ඉන්න මරුමතෝ ඊට වැඩි ප්‍රශ්නයක් තමයි අපේ කාන්තන විදේශකර බලශක්තිය අමතුමා ප්‍රකාශ කරා පිරිපහදුව වාහන සිද්ධ වෙලා තියෙනවා කියලා පිරිපහදුව වාහන කොට සුළු කර්මාන්ත කරන දීවරයට ලාම්පු තෙල් ටික ලැබෙන්නේ කොහොමද මොන ආකාරයෙන්ද ලැබෙන්නේ කියන එක ඔබතුමා ප්‍රකාශ කරන්න විශේෂයෙන්ම මේ රටේ ඇතිවෙච්ච ආර්ථික උද්දමනය නිසා දීවර කර්මාන්තයේ තමයි විශාල ලෙසම පාඩු ලබන්නේ දීවර කර්මා දීවරය තමයි අසන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඒ නිසා මේ ගැන විශේෂ අවධානය යොමු කරලා මේ දීවරයගේ සුළු කර්මාන්ත කරන දීවරයගේ ප්‍රශ්නෙත් බහුදින යාත්‍රා හිමියන්ගේ ඩීසල් ප්‍රශ්නෙත් සහනාධාරය ලබා දෙනවාට පිළිලක් ක්‍රියාත්මක කරන්න කියන එක මම පොඩ්ඩක් ඉන්නවා මම කතා නැගතුමා ඊළඟ පස්සේ තමයි ඔබතුමා දැන් ප්‍රකාශ කරා අයිස් යන්ත්‍රාගාර නිෂ්පාදනය කරනවා කියුවා අලුතෙන් හදනවා කියුවා අලුතෙන් නිර්මාණය කරනකොට තියෙන වලුත්තරියා කරනකොට අද ගාල්ලේ උද්ඝෝෂණය දකුණු පළාතේ තියෙන අපේ ජාතික සම්පත අයිස් යන්ත්‍රාගාරය දවසකට අයිස් හොණ්ඩර 1000 ගණක් නිෂ්පාදනය කරනවා සේවකයෝ 30ක් 40ක් වැඩ කරනවා එතකොට ඒ අයිස් යන්ත්‍රාගාරය 350ට අයිස් හොණ්ඩරයක් ලබා දෙන සහන මිලට දීවර සංස්ථාවේ ස්ථාගාරය එතකොට පිට ස්ථානවල දෙන අයිස් හොණ්ඩර රුපියල් 500 550යි ඉතින් මේ සහන ලෙස ලැබෙන අයිස් යන්ත්‍රාගාරයේ ඇයි කිසිම ප්‍රශ්න නැතුව ක්‍රියාත්මක යන්ත්‍රාගාරයේ ඇයි මේ පෞද්ගලික සමාගමට දෙන්න ලෑස්ති කරන දීවර සහ සේවකයන්ට ගාල් උද්ඝෝෂණ මේ ප්‍රශ්නේ ඇයි බොරු කියන්නේ මේ මිනිස්සු රවට්ටන්නේ මේ දීවරගේ මීටරිය හොඳ මස් කන එක හැමතෝම ගණ ගන්න අපරාධ මේ කරන්නේ
හරි ඔබතුමා ප්‍රකාශ කරන නේද
හැමතුමනි මේ ගැන හොයන්න ඔබතුමා දන්නේ නැහැ මේ දීවර ලකුණු පළාතේ තියෙන දීවර වරායවල තියෙන අයිස් යන්ත්‍රාගාරය විකුණනවා මේව නතර කරන්න
ඔබතුමා බොහොම ස්තුතියි ඩග්ලස් දේවන ඇමතුමා උත්තර දෙනවද
ඔව් උංගලுடைய கேள்விகள் கருத்துல கொள்ளப்படுகின்றன இது தொடர்பான கலந்துரையாடலுக்கு நான் உங்களை அழைக்கின்றேன் ஆனால் உங்களுடைய அந்த ஐஸ் தொடர்பான சில கேள்விகள் அதில் ஒரு அரசியல் உள்நோக்கு உங்களுக்கு இருப்பதாக நான் சொல்ல வரவில்லை நீங்கள் இன்று காலையில் ஒரு போராட்டம் நடக்கின்றது என்று சொல்லுகின்றீர்கள் அங்கு ஒரு அரசியல் உள்நோக்கம் இருப்பதாகத்தான் நான் கருதுகின்றேன் இருந்தாலும் உங்களுடைய கருத்துக்கள் கருத்தில் எடுக்கப்பட்டு நான் உங்களையும் உங்களோடும் கலந்துரையாடி நாங்கள் இந்த பிரச்சனைக்கு தீர்வு காணலாம் நன்றி
வரப்பிரசாத் பிரச்சனை கண்டு பந்துருங்குனா மெத்துமா බණ්ඩුල්ගමද මැතිතුමා වරප්‍රසාද ප්‍රශ්නේ ගන්නද මේ ඒක දැන් විවාදේ ඕක මැතිතුමා විවාදේ මේක කරන්න බෑ අපිට මේ 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 වැඩේට යන්න බෑ මේ විදියට බෑ ඔබතුමා
ගරු කතානායකතුමනි
කතාව කරන්න
ගරු කතානායකතුමනි
ඒක ඉල්ලීම කරන්න දෙන්නම
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව දීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා 1989 පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මහජන මන්ත්‍රීවරයෙක් ලෙස මෙම ගරු සභාවට තේරීපත් වූ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත් වීමට කලින් සුප්‍රසිද්ධ ගුරුවරයෙක් ග්‍රන්ථ කර්තෘවරයෙක් හා සම්මානිත සිනමා නිෂ්පාදකවරයෙක් වශයෙන් රටට පළදායී ජාතික මෙහෙවරක නිරත වූයෙමි 1985 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ හොඳම චිත්‍රපට නිෂ්පාදකවරයාට හිමි සම්මානය මා විසින් හිමි කරගත් අතර 1989 වර්ෂයේදී නැවත වරක්
ශ්‍රී ලංකාවේ හොඳම චිත්‍රපට නිෂ්පාදක ටීමේ සරසවි සම්මානය එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අතින් දිනාගත් බව සඳහන් කරමි. ඒ අනුව සුද්දිලාගේ කතාව, සිරිමැදුර, අයෝමා යන චිත්‍රපටි තුන ශ්‍රී ලාංකීය සිනමා වංශකතාවේ සදාකාලික සීවටනයන් බවට පත්ව ඇති අතර මෙකී සම්භාව්‍ය සිනමා කෘතීන් දේශීය විදේශීය සිනමා උඩෙලවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබීය. එනික් බිති බොහෝ කලක් සිනමා නිර්මාණයක නිරත නොවු මම පසුගිය රජයේ සමයේදී ප්‍රකට කලාකරු රිචඩ් ද සොයිසා ඝාතනය හා සම්බන්ධිත සිනමා නිර්මාණයකට උත්සාහ දැරූ නමුත් ඒ අතරමඟ නවතා දැමීමට සිදුවිය. ඊට පසු මගේ පූර්ණ පුරාණ ශිෂ්‍යයෙක් වූත් සම්මානිත කලාකරුවෙක් වූත් සරත් කොතලාවල සහ කුමා තිරමාදුව සිනමා අධ්‍යක්ෂණයට කැඳවා ගනිමින් ද නිවුස් පේපර් චිත්‍රපටිය නිෂ්පාදනය කළ අතර එකී සිනමා නිර්මාණය සඳහා ඇමරිකාව, එංගලන්තේ, ඉන්දියාව, රුසියාව වැනි රටවල පැවැත්වූ අන්තර්ජාතික සිනමා උළෙලවලදී සම්මාන රැසක් දිනා ගනිමින් රටට විශාල ගෞරවයක් හා කීර්තියක් පමණක් නොව ඉතා කුඩා වුවද ඩොලර් ත්‍යාගයක්ද උපයා ගැනීමට හැකිවිය. මීට අමතරව මහාචාර්ය ආරිරත්න ඇතුකල මහතා සහෝ සිනමා නිර්මාණයට අර්ථපතිත්වය දැක්වීමෙන් එකී සහෝ වෘත්තාන්ත සම්භාව්‍ය සිනමා කෘතියද ජාත්‍යන්තර ඇගීම් වලට ලක් කරමින් තවම ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය නොවුණි. මෙවන් පසුබිමක් තුළ සිංහල සිනමාවට වැඩිම නාට්‍යකරුවන් පිරිසක් සිනමා අධ්‍යක්ෂකවරු වශයෙන් පත්කිරීමට අනූපමේය දායකත්වයක් දැක් වූ නිරායුධ අවිහිංසක ශ්‍රී ලාංකීය පුරවැසියෙක් වන මට මෙම ගරු සභාව නියෝජනය කරන නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන උද්දික ප්‍රේමරත්න මහතා විසින් මා පාර්ලිමේන්තුවේ රැඳී නොසිටි අවස්ථාවක සැප්තැම්බර් 22 දින මෙම ගරු සභාව අමතමින් හිතාමතා ඕනෑකමින් ඉතා ඉහළ වෛරයකින්, ක්‍රෝධයකින් හා ද්වේෂ සහගතව අමූලික, අසත්‍ය, අපහාසාත්මක, අගෞරවනීය අයුතු ආරෝපිත චෝදනා රැසක් නගමින් පැවැත් වූ කතාවෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 91 වූ වගන්තිය නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කොට ඇති බැවින් අනාගත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පූර්වාදර්ශයක් නොවන අයුරින් විභාගයක් පවත්වා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට මෙම අපහාසාත්මක ප්‍රකාශනය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට කාරුණික වන ලෙස මෙයින් ඉල්ලා සිටිමි.
ජයශ්‍රී ජයසේකර මැතිතුමා වරප්‍රසාද ප්‍රශ්නය ගන්න.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මාගේ වරප්‍රසාද අහිමි පිළිබඳවයි 2022/10/6 දින දිවයින ඇතුළු මුද්‍රිත මාධ්‍ය ගණනාවකද, ස්වර්ණ වාහිනිය ඇතුළු නාලිකා ගණනාවකද, සමාජ මාධ්‍ය ජාලාවන් ගණනාවකද මා විසින් මාසික කුලී පදනම් මත පදිංචි සිටින රජය විසින් ලබා දී තිබෙන නිවසේ විදුලි බිල 111 ඉක්මවා ඇති බවත්, නොගෙවුවොත් විදුලිය විසන්ධිකරන බව ලංකා විදුලි වල මණ්ඩලය දන්වා ඇති බවත් යන මෑයින් පොතක් පළ කර තිබුණි. මේ අත වශයෙන් කරුණු විකෘති කර දක්වන ලද ප්‍රකාශයක් වන බව මා සඳහන් කරමි. 2021 දෙසැම්බර් මාස 23 දින විදුලි බල මණ්ඩලය විසින් මේ ප්‍රධාන විදුලි ඉංජිනේරු කොළඹ දකුණ APN විතානගේ නැමැති අය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නිවාස සම්මර්ධන ආයතන ලිපියක් මගින් දැනුම් දී තිබුණේ රුපියල් 111,749,124ක් අංක 78 සීදර නිවසේ විදුලි බිල ලෙස එංග මුදලක් පවතින බවත් ඒ වහාම නිරවුල් කරන ලෙසයි. එම ලිපියේ හිටපු ගරු අමාත්‍ය රිචඩ් පතින මැතිතුමා, හිටපු ගරු අමාත්‍ය අතවුසන රත් මැතිතුමා, පදිංචිකරුවෙකු පිළිබඳ සටහනක් නොමැති අයෙකු සහ මා විසින් ගෙවි යුතු යන්නින් නම් සඳහන් කොට තිබින් මේ පිටපතක් එවකට මා ධූරය දරමින් සිටි බතික් අත්යන්ත ප්‍රේෂකර්මා දේශීය ඇඟලුම් මමත්‍යංශයට එවා තිබූ අතර ඊට ප්‍රචාර දක්වමින් මමත්‍යංශයේ අතිරේක ලේකම් ඩී නන්දනී සමරික්‍රම මාත්‍ය හිඟ බිල්පත් පිළිබඳව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම්ටද පිටපතක් සහිතව 2021 මාර්තු මාස ලිපියක් යවා තිබුණි. ඉන්පසු කිසිදු අවස්ථාවක මේ පිළිබඳව විදුලි බල මණ්ඩලය විසින් මා වෙත ලිපියවා නොතිබූ අතර ඊයේ දිනේ ගරු කංචන විජේසේකර මැතිතුමා විසින් ප්‍රකාශ කරන ලද WhatsApp පණිවිඩයක්ද එතුමා විසින් මා වෙත එවා නොතිබූ අතර එවැනි පණිවිඩයක් එවා තිබේ නම් මේ මම පරීක්ෂණයේදී ඉදිරිපත් කරන මෙන් මම එතුමාට කාරුණිකව ආරාධනා කරමි. ඉන්පසුව 2022 මැයි මාස 26 වන දින හේමන්ත රණසිංහ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියේ කොරම නගරයේ යන අත්සන් සහිතව මා වෙත ලිපියක් යවා තිබූ අතර එයින් සඳහන් කර තිබුණේ මා විසින් 8,78,728.75 මුදලක් ගෙවිය යුතු බව දන්වා තිබූ අතර එයට ගිණුම් ප්‍රකාශයක් අමුණාවා ඇති බව දන්වා තිබුණද එවැනි කිලුම් ප්‍රකාශයක් මේ සමග එවා නොතිබුණි. නමුත් මම ප්‍රධාන විදුලි ඉංජිනේරු විතානගේ මහතර දුරකථනයෙන් කතා කරේ මේ පිළිබඳව වන ගිවිසුම් ප්‍රකාශනය මාගේ ගිනුම් ප්‍රකාශනය මාගේ දුරකථනයට WhatsApp පණිවිඩයක් මගින් 2022 සැප්තැම්බර් මාසේ 27 වෙනි දින ගෙන්වා ගන්නා ලදී. ඒ අනුව එම බිල්පත් පිළිබඳව මා විසින් අමාත්‍ය තනතුරු දන් ලද අමාත්‍යංශ වෙත තොරතුරු ලබා ගැනීම සඳහා යවන ලද අතර ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශය විසින්ද මැණිකා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍යංශය විසින්ද බතිකා අත්‍යංශ පේෂකර්ම අමාත්‍යංශය විසින්ද ගෙවීමට ඇති විදුලි බිල්පත් නිරාකරණය කරමින් තිබේ. ඊට අමතරව මා විසින් නිවැරදිව ගෙවීමට ඇති මුදල ගෙවීමට සහන කාලයක් ඉල්ලා මා විසින් නියෝජ්‍ය සාමාජික අධිකාරී කොළඹ නගරයේ වෙත ලිපියක් යොමු කරන ලදී. එබැවින් කිසිදු ලෙසකින් හිතාමතා මා විසින් ගෙවිය යුතු මුදල් ගෙවීමක් පැහැර නැති බව මා මෙහිදී ප්‍රකාශ කර සිටිමි. සාමාන්‍ය විදුලි පාරිභෝගිකයාට මෙන් අප පිළිබඳවද විදුලි බල මණ්ඩලයේ කටයුතු කරන්නේ නම් මෙවැනි ගැටලුවක් පැන නොනගිනු ඇත. ඊයේ පාර්ලිමේන්තුවේදී ගරු කාංචන විජේසේකර මහත්මයා ප්‍රකාශ කරන ලද්දේ මෙවැනි හිඟ බිල් ගෙවීමට ඇත්තේ මා පමණක් බවයි. එය සම්පූර්ණ අසත්‍යයක් වන අතර පාර්ලිමේන්තුව නොමග යැවීමකි. මෙවැනිම අමාත්‍යංශ හා විදුලි බල මණ්ඩලයේ අතර පවතින තොරතුරු යාවත්කාලීන නොවීම හා බිල්පත් නොගෙවීම පිළිබඳ ගැටලුව මත මේ වන විටත් මම මේ නම් ටික කියන්නේ ගරු කතානායකතුමනි එයාට තියෙන අසාධාරණයක් වෙන නෙවෙයි. ඔහුගේ කාංචන විජේසේකර මහත්මයා කිව්වා මම විතරයි මේක ගෙවන්න ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා මම කියනවා මොකද මේක මේ ඒ අය පුද්ගලිකව ගන්න තියෙන ගාණක් නෙවෙයි මම හිතන විදිහට අමාත්‍යංශ විසින් එහාට මෙහාට වෙලා තියෙන ප්‍රශ්න මේ තියෙන්නේ. මම ඉස්සෙල්ලාම කියන්නම් අපේ හරින් ප්‍රවන්දු මහත්මයා යටතේ විදුලි බල මණ්ඩලයට ගෙවීමට ඇති මුදල් රුපියල් 14,54,173.73 73ක් වුණ අතර ශ්‍රයන් සේමසිංහ මහත්මයා යටතේ ගෙවීමට ඇති මුදල් රුපියල් 224,649.72ක් වුණ අතර අපේ කේලී රඹුකැලේ මහත්මයාට තිබිලා එතුමා දැන් ගෙවාගෙන යනවා ඒක. ගෙවීමට ඇති තව මුදලක් තිබෙනවා රුපියල් 10,10,10,381ක් වුණ අතර ඒල්ල මතාවුල්ල මහත්මයා ගෙවීමට ඇති මුදල් රුපියල් 98,98,917.84කි. මෙවැනි තව ගණනාවක් තියෙනවා මම මේක කිව්වේ නෑ ගරු කතානායකතුමනි මොකද කාංචන විජේසේකර මහත්මයා අයියේ කිව්වා මම විතරයි මේ ගෙවන්න තියෙන අනිත් ඔක්කොම ගෙවලා තියෙන්නේ කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. ගෙවීමට මේ දැනට දන්නා තනතුරු කීපයක් පමණි. එබැවින් කාංචන විජේසේකර මහත්මයා විසින් ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ සත්‍යක් නොවන බව මා විසින් නැවත පෙන්වා දීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීම මෙම ආණ්ඩුවේ ඇති දැවැන්ත දූෂණ හෙළිකිරීමත් සමග මේ වීරු වැටි සිටින ආණ්ඩුවේ බලධාරීන්ගේ මඩ ප්‍රචාරවලට මා බිය නොවෙමි. එසේම අමාත්‍යවරු නොදරමින් රජයේ නිවාසවල තවදුරටත් රැඳී සිටින අමාත්‍යවරු නොවන අයවලු පිළිබඳ සියලු තොරතුරු මා සතුව පවතින බවටද නැවත මා සිහිපත් කරවමි. මම ඒක කියන්නේ මොකද ඊයේ කිව්වා මේ හැමතැනතුර අතෑරලා විපක්ෂයට වෙලා ඉඳගෙන ගහන්නේවා මේකෙන් අයින් වෙන්න කියලා. මම අයින් වෙන්න සූදානම්. නමුත් මේ වගේම ඉන්න පිරිස් ගණනාවක්ගේ නම් ලයිස්තු මල් ළඟ දැන් තියෙනවා. ඕනනම් මම ඒකත් ඉදිරිපත් කරන්න. එබැවින් මන්ත්‍රීවරයෙකු ලෙස මාගේ වරප්‍රසාද කරකිරීමේ යටතේ විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී කලාප 1 ජයවිලාල් මීගොඩ මහතාද හේමන්ත රණසිංහ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කොළඹ නගරය ඒ වගේම APN විතානගේ ප්‍රධාන විදුලි ඉංජිනේරු කොළඹ දකුණ ජේසස් සහකාර ලේකම් නිවාස හා සම්වර්ධන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මොකද ගරු කතානායකතුමනි මේ අමාත්‍යංශ අතර තියෙන ප්‍රශ්න විසඳන්න ඕනේ විදුලි බල මණ්ඩලයත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයත් ජල සම්පාදන මණ්ඩලයත් මේගොල්ලෝ එකට එකතු වෙලා මේ අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරලා නැත්තම් මේ ප්‍රශ්න කවදාවත් ගරු කතානායකතුම ඔබතුමත් අමාත්‍යවරයෙක් ඉදිරියේ ඉන්නේ නැති ඉතියා ඒ කාලවක වනතුල පාවිච්චි කරන්න තිය රජයේ නිවාස ඒ නිවාසවල ගෙවන්න තිබෙන හිඟ බිල්පත් ගරු කතානායකතුමනි ඔබතුමා ගෙවන්න නැතේ නමුත් මම කියන්නේ ඒ වගේ තිබෙන තන් ඕන තරම් තියෙනවා මම ඒකයි මේ නම් තුනක් මම කිව්වේ මේ පුද්ගලිකව කේලි රඹුකැලේ මහත්තයා ගෙවන්න තියෙනව නෙමෙයි මේවා මේ අවුරුදු ගාණක් එකතු වෙච්ච අන්තිම දැන් අපේ ඔළුවට මේ කඩාවැටලා තියෙන මේක හරිම නරකයි අපිට ඒකයි මම මේ කියන්නේ ඒ නිසා APN විතානගේ ප්‍රධාන විදුලි ඉංජිනේරු කොරඹ දකුණ ජේසස් සහකාර ලේකම් නිවාස හා සම්වර්ධන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඊයේ දිනේ ස්වර්ණවාහිනී නාලිකාවේ පත්තරේ විස්තරය කරන ලද මාධ්‍යවේදී චන්ද්‍ර ජයසිංහ මැතිතුමා නවෝදියා පවණි මාධ්‍යවේදිනිය දිවයින පුවත්පතේ මාධ්‍යවේදී ශිරාන් රන්සිංහ හා චාමින්ද සිල්වැනාය වරප්‍රසාද කමිටු ආමුටු කැඳවන මෙන්න ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මදුර විතානගේ මැතිතුමා මදුර විතානගේ මැතිතුමාගේ වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරන්නද? අයන අනුප පැස්කෝල් මැතිතුමා ඉදිරිපත් කරන්න.
පැස්කෝල්
ගරු කතානායකතුමනි රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා විදිහට හර්ෂ ඩිසිල්ලා මැතිතුමාගේ ක්‍රියාකලාපය පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳව තමයි ඉදිරිපත් කළ වරප්‍රසාද කඩකිරීමක් බරපතල විදිහට. ඒ අනුව මුදල් කාරක සභාවේ විෂයපත්‍රයට අදාළ නොවන කරුණු විභාග කිරීම සම්බන්ධයෙන් කමිටු සභාපතිවරයා අත්නොමතිව කටයුතු කිරීම පිළිබඳව තමයි අපිට ඉදිරිපත් කරන්න තියෙන්නේ. එක කමිටු සභාපතිවරයා විසින් කමිටු සමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව ගල්ලංගුරු ටෙන්ඩරය සම්බන්ධව විගණාධිපතිවරයාගේ වාර්තාවක් ඇඳවා වැඩි දිලිස විමර්ශනයක් සිදු කිරීම දෙක තම අභිමතය පරිදි කමිටු සමාජිකයන්ගේ මතය විමසීමකින් තොර ඔවුන්ගේ නම් ඇතුළත් කරමින් සභාපතිවරයාට නොමැති බලයක් ආරූඪ කරගෙන ප්‍රසම්පාදන කමිටුවේ සමාජිකයන්ට දනුවම් පැමිණවීම. තුන කමිටුව හමුවට කැඳවන නිලධාරීන්ගේ ගෞරවය කෙලෙසෙන ලෙස බලවත් ලෙස මානසික පීඩනයට පත් කරමින් මාධ්‍ය කමිටුවට ගැන වැරදි මතයක් සමාජිකත්ව වෙන ආකාරයට හැසිරීම. හතර කමිටු සමාජිකයන්ගේ මතය විමසීමකින් තොරව මුදල් කාරක සභාවේ සභාපතිරල් ලෙස කෝප් බ්‍රවුන් බැක් සීරීස් ලෙස වෝටර් සෙච් සෝටලේ ඔක්තෝම්බර් 4-5-7 යන දිනයන්හි රාජ්‍ය නොවන සංවිධානවල උපකාර ලබන පරේෂණ ආයතන කිහිපයක් ඇඳවා කමිටු සමාජිකයන්ට හා අනිකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්බන්ධන පැවැත්වීම හා පාර්ලිමේන්තු දේපළ ඒ සඳහා ආභාවිතා කිරීම, ඒ සඳහා පාර්ලිමේන්තු ලිපි ශීර්ෂය සහිත කැඳවීම් ලිපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමු කිරීම අදාළ ලිපියේ පිටපතක් මේ සමග හමුණා ඇත. ගොඩක් ඉන්න කතා කරන්න නම් ඉන්න, ඊට පස්සේ කතා කර දෙයි. මුදල් කාරක සභාවේ කැඳවීම කළ යුත්තේ කමිටු ලේකම්වරිය වන අතර එම බලය අභිභවා මුදල් කාරක සභාවේ නාමය අවභාවිතා කර කාරක සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොමග යන ආකාරයට වෝටර්ස් එජ් හෝටලයට කැඳවීම, මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තු නාමය හා මුදල් කාරක සභාවේ නාමය අවභාවිතා කර බාහිර පාර්ශ්වයන්ගේ මූල්‍ය අනුග්‍රහය ලබාගෙන එම වැඩසටහන සංවිධානය කිරීම. පාර්ලිමේන්තුවේ සිට වෝටර් සෙජ් වෙත ප්‍රවාහන කඩු සඳහා පාර්ලිමේන්තු බස් රථ භාවිතා කිරීම, වැඩසටහන පිරිස කැඳවීම සඳහා පාර්ලිමේන්තුවේ කිරිපණිවිඩ සේවය භාවිතා කිරීම උත්සාහ දරා ඇත්තේ මෙම වැඩසටහන පාර්ලිමේන්තු පටිසක්ෂ මන්ත්‍රීවරුන්ට හැඟවීමටයි. ගරු කථානායකතුමනි මේ පිළිබඳ විශේෂ කාරක සභා පත් කළා. විශේෂ කාර්ය සභාව පත් කළ මේ පිළිබඳව අපි මේක නිවැරදි නැද්ද පිළිබඳව පරීක්ෂණයක් කළ යුතුයි.
හරි. එතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නය මතු කරේ. ඔබතුමාලා බාධා කරන්න එපා. හරි. ඔව්. දැන් මොකද කියන්නේ? අපි වරප්‍රසාද කමිටුවට මේක යොමු කරනවා. එතනදී ඔය කතා කරගන්න. ඔව්. ඔබතුමාලට මේ සියල්ල වරප්‍රසාද කමිටුවේදී කතා කරන්න පුළුවන්. ඔව්. මොකද ඔබතුමාට කියන්න තියෙන්නේ?
මට විනාඩි 5ක් දෙන්න. Thank you. පොඩක් ඉන්න. බන්දුල පොඩක් ඉන්න.
නෑ.
ගරු කථානායකතුමා මට විනාඩි 2ක් 3ක් දෙන්න. මම ගරු පැස්කුවල් අමතිවරයාගේ කතාව මට දැන් ඇහුණා. මට ඔක්කොම චෝදනා ඇහුන්නේ නැහැ. මම මූලික චෝදනා තුනට පිළිතුරු දෙන්න.
ඒක දෙන්න පොඩ්ඩක් කමිටුවට.
පොඩ්ඩක් ඉන්න.
කමිටුවට දාන්න.
පොඩ්ඩක් ඉන්න. කතා කරන්න දෙන්න.
ඒක වරප්‍රසාද
පළවෙනි චෝදනාව තමයි මම මේක මට නැති බලයක් ආවේශ කරගෙන කරාලු
වරප්‍රසාද කමිටුවට යොමු කරන්න.
පොඩ්ඩක් ඉන්න.
ඔක අවුලක් වෙනවා දැන්. වරප්‍රසාද කමිටුව ඉදිරිපත් කරන්න. අපි ඒක ඉදිරිපත් කරන නම් වරප්‍රසාද කමිටුවට. අපි වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන මේ ප්‍රශ්නේ එතෙන්ද විභාග වෙයි. වරප්‍රසාද කමිටුවේ සභාපතිතුමා ඉන්නවා. එහෙම දෙන්න බෑ. වෙලාව දෙන්න බෑ. නෝ. එතන ඒක වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරනවා. ඔව්. වරප්‍රසාද කමිටුවට දෙනවා ඒක. ඔව්. ඒක දෙන්න බෑ. එහෙම දෙන්න බෑ. ඔබතුමා සැර කරාට කතා කරන්න දෙන්න බෑ. ඔබතුමාට අයිතියක් නැහැ එහෙම කියන්න. එහෙම කතා කරන්න දෙන්න බෑ. ඒක වරප්‍රසාද කමිටුව දැන් පරීක්ෂණයට යනවා. පරීක්ෂණයේදී කතා කරන්න. ඒක වරප්‍රසාද කමිටුවේදී විභාග කරන්න. එහෙමක දෙන්න බෑ. එහෙම දෙන්න බෑ. මේ ඒ මාතෘකාව වරප්‍රසාද ප්‍රශ්නයක්. වරප්‍රසාද කමිටුවේදී ඒ කාරණා ඔක්කොම කතා කරන්න. කරුණාකරලා. මේ පිළිතුරු දෙන්න වරප්‍රසාද කමිටුව ඉස්සරහා. වරප්‍රසාද කමිටුව ඉස්සරහා පිළිතුරු දෙන්න. ඉවරනේ. දැන් මොකද මේ කරන්නේ? ඔව් කියන්න. ඔය විපක්ෂ නායකතුමා කියන්න
ගරු කතානායකතුමනි හර්ෂද සිල්වා මැතිතුමා පබ්ලික් ෆිනෑන්ස් කමිටියේ චෙයාර්මන් හැටියට එතුමාට අයිතිය තියෙනවා
එතුමා
මේ රට බංකොලොත්තුණු ආකාරය මේ රටේ සිදුවෙන දූෂණ
බොහොම ස්තුතියි
අක්‍රමිකත
මම වරප්‍රසාද
මේ පිළිබඳව පරීක්ෂා කරන්න එතුමාට අයිතිය
තියෙනවා
ඈ දැන් දෙන්න
දැන් දෙන්නේ නැහැ දැන් දෙන්න බෑ ඒක ඒක වරප්‍රසාද කමිටුවට යන්න ඕන ඔබතුමායි වැරදි වැරදි මතයක් ගේන්නේ නෑ නෑ ඒක වරප්‍රසාද කමිටුවටයි යන්න ඕනේ වරප්‍රසාද කමිටුව විභාග කරනකොට උත්තර දෙන්න එච්චරයි සභානායකතුමා සභාවකල්ප බිම යෝජනාව ගේන්න
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට 12:30 දක්වාද අපර භාග 1 සිට 5:30 දක්වාද විය යුතුය
විපක්ෂ නායකතුමාගේ අවස්ථාව
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි අද දවසේ ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තුවට කරපු ප්‍රකාශය විවාදයට භාජනය වෙන මේ අවස්ථාවේ මම කරු කතානායකතුමාගෙන්
ඔබතුමා
වරප්‍රසාද
කමිටුවට ඔක ගෙනියන්න
ගරු කතානායකතුමනි ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ සාකච්ඡාවට භාජනය වෙන මේ අවස්ථාවේ විශේෂයෙන්ම මම ආරම්භ කරන්න කැමති ජනාධිපතිතුමා ප්‍රකාශ කරා
සභානායකතුමනි සභාව සභානායකතුමා සභාව කල්තබීමේ යෝජනාව සම්පූර්ණ කරන්න
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව 2022 ඔක්තෝබර් මාස 18 වෙනි අඟහරුවාදා පෙරවරු 9:30 දක්වා කල්තබීතය යෝජනා කරමු. දැන් ඩිබේට් ඔය ඩිබේට් එක යන්න. ඔයාගේ ඩිබේට් එක ඔයා කතා කරන්න. ඔබතුමාට කතා කරන්න පුළුවන් දැ.
කල්තබීමේ විවාදය විපක්ෂ නායකතුමා.
මම විරුද්ධයි මම විරුද්ධ වෙන්නේ ඇයි විශේෂ මුළු මුළු විපක්ෂම විරුද්ධයි වහනවට අපි කවුරුත් එක විරුද්ධතාව ප්‍රකාශ කරන අවස්ථාව ඔබතුමන් ඉල්ලුවේ එතුමා උපක්‍රමශීලීව මේකම සභාවට ඉදිරිපත් කළා ඔබතුමත් එක්ක කැමති නම් කැමතිද කියන නිසා මට දෙන්න මගේ වරප්‍රසාදය මම සපුගස්කන්ධට වහනට විරුද්ධයි විරුද්ධ මේ කොරල් එලෙන්ජි සමාගම දැන් රුපියල් ගන්නවා මේ කොරල් එලෙන්ජි සමාගම කියන්නේ මොකක්ද දන්නවද මේ පෞගිය මගේ අවස්ථාව දෙන කරුණා තනක මොකද මම ඒකට විරුද්ධතාව ප්‍රකාශ කරන්නයි කියන දැනගන්න බෑ සභාව එතුමා දැනගන්නත් තමයි ගුවන් යානාදීපු සමාගම මේ 29 වෙනිදා මේ සැප්තැම්බර් 29 වෙනිදා මේ කොළලේජි සමාගම මේ අධ්‍යක්ෂ මණ්ඩලත් එක්ක සාකච්ඡා කරනවා අනිත් එක මම මුදල්කාරක සභාවේ මන්ත්‍රීවරයෙක් එතුමා මන්ත්‍රීවරයෝ කියලා කිව්වා එතකොට කවුද කතානායකතුමා කොයි මන්ත්‍රීදු කියලා දාන්න ඕනි මොන මන්ත්‍රීද කියලා දා එතකොට කතානායකතුමා දැන් ඇත්තටම මන්ත්‍රීවරු කියලා දැම්මම ඒක නියෝජනය කරන ඔක්කොම මන්ත්‍රීවරුන්ට හොඳ නෑ
ඔබතුමාගේ අදහස
ප්‍රකාශ කරලා බොරුවක් කියන්නේ මේ එක එක කණ්ඩායමෙන්ගේ මේ මේ වැඩ දැන් අපි දැක්කා හර්ෂ සිල්ලා ඇමතුමා මුදල්කාරක සභාවේ වගකීම තමයි මේ රටේ ආදායම උත්පාදන
සිසුදේ
හොයලා
බලලා
ඒක කරනක වැරදි කියන්නේ මේ හොරුන්ට හොරකම් කරන්න
අනුමත කරන්න කියන්නේ හරි බොහොම ස්තුතියි විපක්ෂ නායකතුමායි කතාව කරගෙන යන්න අවස්ථාව දෙන්න. මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක චන්දිමි විරක්කොඩි මැතිතුමා?
කථානායකතුමනි, මුදල් කාරක සභාවේ සමාජිකයන් හැටියට සභාපතිතුමා සහ සමාජිකයන් මේ රටේ නීතිය විනිවිදභාවය ආයතනවල කාර්යක්ෂමතාවය වෙනුවෙන් කැප වෙලා කටයුතු කරනකොට ඒකට සම්බන්ධ දූෂිතයන් ඒ කටයුතු
ඒක
වරවස්සන්න පාලනය කරන්න බඩ ගහන්න අභියෝග කරන්න
ගන්න හරි. දැන් ඔබතුමා කතා කරන්න විපක්ෂ නායකතුමා. අලුත් ගමගේ මන්ත්‍රීතුමා.
අරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි, තප්පරය හරි 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 දෙනවා දෙනවා පොටයින්. ප්‍රියංකර මහතුමා පොටයින්. විනාඩිය. ගරු කථානායකතුමනි, මේ පොසර ගරු කථානායකතුමනි, මේ මුදල් කාරක සභාවේ අපේ මිත්‍ර හර්ෂද සිල්වා මැතිතුමා විසින් එවකට හිට අපේ වත්මන් විදුලි බල ඇමතිතුමා විසින් කරන ලද ඉල්ලීමක් අනුව කෝපා කමිටුව ස්ථාපිත කරලා නැති නිසා ගිනුම් කාරක සභාව විසින් මේක පරීක්ෂණය කරා. ඒ පිළිබඳ කිසි තර්කයක් නැහැ අපිට. ඔබතුමා ඒ පරීක්ෂණය කරාට පස්සේ අපි ඉතා මහලේකන්තුමා දුන්නේ ඒ වෙනකොට කෝප් කමිටුව පත් කළා නැහැ. ඊයේ ඔබතුමාත් අපිත් එකට රැස් වුණා. ඒ නිසා අපිටත් මේ ගැන දැනගන්න ඕනේ. ඒ අනුව ගරු කථානායකතුමනි, අද දෙකට අපි මේ සියලු පාර්ශ්වයන් කැඳවලා තිනවා මේ ගැන. මොකද විකනකාදපුත්තුමාගේ වාර්තාවෙත් එතුමා කියනවා මේ ගැන හරියට එතුමාට පරීක්ෂණය කරගන්න බැරි වුණා පොඩි කාලේ මදි කියලා. ඒ නිසා අද පූර්ණ පරීක්ෂණය කෝප් කමිටුවෙන් මේකට කරනවා.
ඒ නිසා
කිසි කෙනෙක් රකින්නේ
නැහැ.
කිසි කෙනෙක්
එතුමා
මගේ නම කිව්වා කථානායකතුමා. ස්තුතියි ගරු මහින්දානන්ද අලුගමගේ මන්ත්‍රීතුමා, යම් කිසි පැහැදිලි කිරීමක් කර බොම ස්තුතියි. ගරු පොඩක් ඉන්න ප්ලීස්. ගරු කථානායකතුමා, මේ පිළිබඳව අප මිත්‍ර කාංචන විජේසේකර මැතිතුමා මට මේ සභාවේ නැගිටලා දෙපාරක් කිව්වා. නමුත් මම ඒ ගැන කිසි දෙයක් කරේ නැහැ එහෙම කරන්න බැරි නිසා. ඊට පස්සේ එතුමා ලිඛිතව මට දැනුම් දුන්නා. ලිඛිතව දැනුම් දුන්නහම මම ඒ ලිපිය ඒ ලැබිච්ච වෙලාවම අරන් ඔබතුමාගේ කාර්යාලයට ආවා. ඔබතුමාගේ කාර්යාලයට ඇවිල්ලා මම ඔබතුමාගේ උපදෙස් ගත්තා. මං කිව්වා කෝප් එක නෑ, කෝපා එක නෑ, කොප් එෆ් එකට මේකේ මැන්ඩේට් එක තියෙනවද කියලා අපි හොයලා බලන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔබතුමා කිව්වා කරගෙන යන්න, අපි කතා කරමු කියලා. පස්සේ මම සහකාර නියෝජ්‍ය ලේකම්තුමාට කතා කරා. කතා කරලා අපේ 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 කොමිටුවේ සමාජිකයන් සමග පොඩ්ඩක් අහගෙන ඉන්න. හරි, අහගෙන ඉන්න. ඊට පස්සේ එතුමාගෙන් දැනගත්තා මේ කමිටුවට තියෙන බලය මොකද්ද කියලා. මේ කමිටුවට තියෙන බලය අනුව මේක කරන්න පුළුවන් කියලා එතුමාගේ එකඟතාවය ගත්තා. ඊට පස්සේ විකනකාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරා.
ඊට
පස්සේ තමයි අපි මේක කරේ. නැතුව මේක මගේ හිතුමතේට කරේ නෑ. ගරු කථානායකතුමාගෙන් අහලා ඔහුගේ උපදෙස් අරගෙන ප්‍රධාන ආයතනික ප්‍රධානියගෙන් අහලා ඔහුගේ උපදෙස් අරගෙන කාංචන විජේසේකර මැතිතුමා දැනුවත් කරලා සියලුම සමාජිකයෝ දැනුවත් කරලා තමයි මේක කරේ. ඒ නිසා කථානායකතුමනි, මේ විදියට මඩ ගහන මම මේ කාගවත් මේවා කරේ නෑ. දැන් කෝප් එකයි පත් කළා තියෙන නිසා මම කිව්වා ඉන්කුවරි එකක් කරන්න නම් කෝප් එකයි කරන්න පුළුවන්. හරි, ඒ ඉන්කුවරි එක කරන්න මට ප්‍රශ්නයක් නැහැ. මට මේක කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ කරන්න. මට කෝප් එෆ් එකෙන් මේක කරන්න බෑ. කෝප් එෆ් එකෙන් කරේ කෝප් එකයි තිබිච්ච නැති නිසා සා කාංචන මැතිතුමාගේ ඉල්ලීම අර්ජන්ට්ලි මේක කරන්න කියලා ඔබතුමාගේ උපදෙස් මතයි මේක කරේ. ඒ නිසා නිකන් මේ ඇමතිකමක් ගත්ත පළියට මෙතන කෑ ගහන්න එපා. දේවල් දන්නේ නැතු අනිත් ඒවට මම පස්සෙ කරේ නෑ.
මම කියන්නේ
honorable speaker, I would like to point out section 121 of the standing orders. It shall be the duty of the committee of public finance, a collection of revenue. මෙතුමා කෙරුවේ රජයේ මුදල් එකතු කිරීම.
හරි හරි.
එතකොට ඔබතුමා මේවා ඔබතුමා දරු කතාරයක තුමනි ඔබතුමා මේ වගේ වරප්‍රසාද ප්‍රශ්න වලට ඉඩ දෙන්න එපා.
You cannot take this.
Collection of revenue.
හරි.
රජයේ මුදල් ඒකරාශි කිරීම ගැන හොයන්න තුමාට අයිතිය තියෙනවා.
විපක්ෂ නායකතුමා කතාව ආරම්භ කරන්න එනවා නැත්නම් අපේ කතිකේන්ද්‍ර වෙලාව නැති යනවා. ඊයේත් මේසේ වුණා. මෙතුමාට මේ කරපු ක්‍රමවේදය පිළිබඳව වරප්‍රසාද ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. වරප්‍රසාදයේ තුමල්ලට කියලා උත්තර දෙන්න පුළුවන්. ඒක කලබල වෙන්න එපා. No, no, the way you did it, he questioned that only. He asked for... මන්ත්‍රීතුමා
දැසිරි දැසිරි දැන් මේක පොයින්ට් ඔෆ් ඕඩර් එකෙන් ඉවරයක් නැහැ. ඈ? දැන් මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක දැසිරි දැසිරි මන්ත්‍රීතුමාගේ?
ගරු කථානායකතුමනි මම ඔබතුමාට අස්සාවර නියෝග යටතේ 121 යටතේ මම ඔබතුමාට මේ කාරණේ ඉදිරිපත් කරන්නේ සාවර නියෝග යටතේ පොයින්ට් ඔෆ් ඕඩර් කියපු ඉඳා. ඒ නිසා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ බොහොම පැහැදිලිව තිබෙනවා. ඒකේ කටයුතු ටික ගැන 148 ආවගන්තියේ යා ආදායම් එකතු කිරීම සම්බන්ධව බලය තිබෙන්නේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට. ඒ නිසා මම නෑ මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ ගරු කථානායකතුමා මේ රටේ මේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති විරුද්ධවත් මේ ගේන්න හදනවා නම් මේ වරප්‍රසාද ප්‍රශ්න මේ මේ සභාවක වැඩ කරන්න හම්බෙන්නේ නැහැ ගරු කථානායකතුමා. ඒ කියන්නේ මාර ප්‍රශ්නයක් ඒක.
ඒ
මේ 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 සභාවෙම ඉන්න මේ සභාවෙම ඉන්න മന്ത്രിවරු තමයි ගේන්නේ.
හරි බොහොම ස්තුතියි. ඕක දැන් අපි වරප්‍රසාද කමිටුවට යමු. ඈ? ඔව්. රවු ෆකින් මැතුමා
honorable speaker now honorable speaker now when there is a privilege issue of this nature you must follow procedure now you are talking about a committee and a chairman's conduct in the committee it's always whenever we have a problem first we have to raise it in the committee before the chairman as members now you don't right away bring it to the house and then complain to you this is wrong procedure you see
no.
you should have raised it in the committee now they have used this under cover of a privilege issue they are trying to get publicity for this
right it's
now,
okay
this is wrong
everybody is trying to do
we're
that
they totally bringing this tribute to the house to you should right. have been raised first right. in the committee before the chairman
then vipaksha nayakatuma vivade aarambha karanne vipaksha nayakatuma විවාදේ ආරම්භ කරන්න ඔබතුමා ඒව ඔක්කොම වරප්‍රසාද කමිටුවට යවමු ප්‍රියම් කරා හරි එතුමාට කතා කරන්න හරි අනුර කුමාර දිසානායක මැතිතුමා
ගරු කථානායකතුමනි ඕනෑම වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන්න පෙර ඔබතුමාට අදාළ මන්ත්‍රීවරයා විසින් ලිඛිතව එක බාර දෙනවා. ඔබතුමා එක අධ්‍යයනය කිරීමෙන් පසුව තමයි ඒ වරප්‍රසාද උල්ලංඝනය වුණායයි සැලකිලිමත් භාජනය කිරීමෙන් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන්නේ. දැන් ඔබතුමා මෙතනදී මුදල් කාරක සභාවේ ක්‍රියාදාමයන් පිළිබඳව වරප්‍රසාදයේ උල්ලංඝනය වුණායයි කියලා ඔබතුමාට වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීම සඳහා යම් මන්ත්‍රීවරයෙක් ඉල්ලලා ඔබතුමා අවසර ලබා දීලා තිබෙනවා. එතනයි ප්‍රශ්නේ තිබෙන්නේ. අවසර ලබා දීලා අනතුරුව ඒ ප්‍රශ්නේ මේ සභාවේ කිව්වට පස්සේ ඒ අදාළ මන්ත්‍රි සභාපතිවරයාට ඒ පිළිබඳ පිළිතුරු ලබා දෙන්නෙත් නැහැ. ඔබතුමා කියන කාර්ය සභාවට කියලා උත්තර දෙන්න කියලා. ස්ථාවර නියෝග වල හරි පැහැදිලි වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරාට පස්සේ කාරක සභාවේ තමයි වරප්‍රසාද කාර්ය සභාවේ තමයි පිළිතුරු ලබා දිය යුතු වන්නේ. හැබැයි මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ මේක වරප්‍රසාද උල්ලංඝනය කිරීමේ ගණයට වැටෙනවද කියලා ඔබතුමා පැහැදිලි කිරීමක් කරන්න. ඒක කථානායකතුමා පැහැදිලි කරන්න.
මන්ත්‍රීවරයා ඒ
කථානායකතුමාගේ වගකීම.
තමන්ගේ වරප්‍රසාද කටයුතු නැහැ කියලා ඒගොල්ලන් විශ්වාස
කරනවා. ඔබතුමා ලිසි පරිදි
උපදේශ මේ සභාවේ මතු කිරීමේ
අයිතිය. මේ වරප්‍රසාද මතු කිරීම සඳහා උපදෙස් ලබා දෙන
වෙලාවේ.
ඒ නිසා ඔබතුමා විසින් පැහැදිලි කිරීමක් කරන්න.
මේ ප්‍රශ්නේත් අපි වරප්‍රසාද ප්‍රශ්නත් කමිටුවත් එක්ක විසඳමු. පක්ෂනායකතුමාගේ තමන්ගේ කතාව කරගෙන යන්න ඔබතුමා.
ගරු කථානායකතුමනි මට විනාඩියක්
ඊයේ විශේෂ පක්ෂනායක රැස්වීමක් බිස්නස් කමිටියක කැඳෙව්වා ඔය 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන තීරණය කරන්න. එතනින් අපි අවසන් වෙලා නික්මෙනකොට තීරණේ හැටියට තිබුණේ ඒක විවාද කරන්න. ඊයේත් අදත් විවාද කළා කැමති කෙනෙක් විරුද්ධ වෙන්න කැමති කෙනෙක් පක්ෂ වෙන්න. නමුත් පසුව මම දන්නේ ආණ්ඩු පක්ෂයේ විසින් ඒකපාක්ෂිකව තීරණය කළා තියෙනවා 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විවාදයට නොගන්න.
දැන් අපට තියෙන ප්‍රශ්නේ කරු කතානායකතුමනි අපට පේන විදිහට අර ද්විත්ව රට වැසිභාවය තියෙන අයට පාර්ලිමේන්තු මන්ත්‍රීකම් අරව මේව දරන්න බැරි කියන වගන්තිය මේක ඇතුලේ තියෙන නිසා මොලහතානෝ ඇමරිකාවේ ඉඳගෙන මෙතන ඉන්න කට්ටිය 10ක් 15ක් නටවලා මේ 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විවාදයට ගන්න එක වළක්වලා තියෙනවා. ඒක වෙන්න ඉඩ දිය යුතු නැහැ. මේ 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරමාදර්ශී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නොවෙන්න පුළුවන්. නමුත් දැනට තියෙනවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී පැත්තට යම් කිසි ප්‍රවණතාවයක් එකේ ඇවිල්ලා තියෙනවා. ඒ වැදගත් ප්‍රවණතාවය ඒකට ඉඩ දෙන්නේ නැතුව මෙතන ඒ මොලහතානෝගේ ගෝලියෝ 10ක් 15ක් ඉඳගෙන ඒගොල්ලන්ට පුළුවන් නම් පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න ඕනේ මොකද්ද නොගන්න ඕනේ මොකද්ද කියලා තීරණය කරන්න ඒක ඉතාම කනගාටුදායක තත්වයක්. අද අපි මේ හැම තප්පරයකම විනාඩියකම වැය කරන්නේ මහජන ධනය. ඒක වැදගත් විදිහට පාවිච්චි කරන්න අපි දැනගන්න ඕන.
හරි බොහොම ස්තුතියි.
ඔබතුමා පැහැදිලි කරන්න මොකද්ද එතන උනේ කියලා.
එතන උනේ සියලුම පක්ෂ එකතු වෙලා ඔබතුමාලා ඉවත් වුණාට පස්සේ සියලු පක්ෂ එකතු වෙලා මේ තීරණය ගත්තා. අරගෙන සතියක් කල් දාන්න දාලා මේක විවාද කරමු කියලා ඇති වෙච්ච මේ අර්බුදකාරී අවස්ථාව නිසා. ඒකයි උනේ. ඒක ඒකමතික තීරණයක් නෙමෙයි. නෑ 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 විපක්ෂ මේ සංවිධායකතුමා එකඟ වුණා. සංවිධායකතුමා එකඟ වුණා. බොරු කියන්න එපා. අපි තමයි එකතු වුණා.
ඔබතුමා බගේටම කිව්වා. ඔබතුමා දන්නවනේ උනේ මොකද්ද කියලා.
ඔව්.
අපිට පාර්ලිමේන්තුවේ නිලධාරි මණ්ඩලය කිව්වා විවස්ථා සංශෝධන වලට සිම්පල් මෙජොරිටි එකක් සරල බහුතරයක් තිබ්බොත් ඇති කියලා නිලධාරි මණ්ඩලය කිව්වා. නීතිපතිතුමා ආවහම නීතිපතිතුමා කිව්වා 3-2 ඕන කියලා. ඒකයි ප්‍රශ්නේ. කල්ගිය ඒක නිසා. අපිට 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 මේ ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාම ඒ වගේම අධිකරණ අපතුමත් නොකිය කිව්වා සිම්පල් මෙජොරිටි සරල බෞද්ධරගේ පුළුවන් කියලා. මොකද නීතිපතිවරයා කිව්වා 3-2 ඕන කියලා. ඉතින් ඇත්ත අපිටත් වැරදි උපදෙස් දීලා තියෙන ආණ්ඩුව. නිලධාරි මණ්ඩලය අපිටත් දුන්නේ වැරදි උපදෙස්. So the problem was that. ඒකයි මම මුලින්ම කිව්වේ ඔබතුමාට මේසියක් වටේ වාඩි වෙලා නීතිපතිවරයාත් ගෙන්නලා අපි මේක සාකච්ඡා කරමු කියලා.
නිලධාරි නිලධාරි
ඔබතුමාට කී සැරයක් කිව්වද?
මන්තුමා නිලධාරි මහතුරු කිව්වේ මීට කලින් පාවිච්චි කරපු වැඩපිළිවෙල. ඒකයි එතුමන්ලා කිව්වේ. එහෙම නැතුව එතුමන්ලා මේ විශේෂ නීතිමය මේ මේකක් ගෙනාවේ නැහැ. නමුත් නීතිපතිවරයා කියන එක ඒක වැරදි මේක මේ කරගෙන යන්නේ. ඔව්.
Honorable Speaker, for a constitutional amendment, you need 2/3 majority. That is basic law.
මේ amendments වලට මේ ආවේ.
We were misled. Attorney General came and said, you need 2/3 for a constitutional amendment. And you have agreed.
Even at the 20th amendment, it has been followed like that. That is what happened. Oh.
Tumani. මම මේ කාරණාව පැහැදිලි කරන්න නැද්ද? වැඩි පණිවිඩයක් මේ රටට යනවා මේ මාධ්‍ය තුල. ඊයේ විමල් විරංශ අපතුමා කිව්වා වගේ අපි එකක වෙලා සාකච්ඡා කරන්න තීන්දුව කරා. නමුත් ඒ අවස්ථාවේදී අපේ කමිටුවේ අයගේ ඉල්ලීම පරිදි අධිකරණ අමාත්‍යතුමා නීතිපතිතුමාව කැඳෙව්වා ඒ කමිටුවට. කමිටු කතා ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච කමිටුවට කැඳෙව්වා. කැඳවලා එතනදී ඇතිවෙච්ච පරස්පර මතවාද උඩ එතෙන්දි තීන්දු කරා මේක මේ කල් දාලා සතියක් මේ මහ කාලයක් නෙමෙයි ඊළඟ සැසිවාරයේදී ගන්නකම් මේක කතා කළ මේ ලක්ෂ්මණ කියලා අපේ විපක්ෂ සංවිධායකතුමා එක පැහැදිලි කර මම ඊටමත් ස්තුතිවන්ත වෙනවා. මේ විවාදය ගන්න කවුරුත් විරුද්ධ නැහැ. මේක හැබැයි අපි ඔක්කොම එක්කව් වෙලා එකට මේක සම්මත කරගන්න ඕනේ. මේක වැරදි මතවාදයක් ගිහිලා තියෙනවා. මේක නිවැරදි කරගෙන කටයුතු කරමු කියන කාරණාව උඩ විතරයි මන්ත්‍රීතුමා මේක කල් දැම්මේ. ඒක තමයි වෙච්ච කාරණාව. නැතුව මේ ආණ්ඩු පක්ෂය තනියෙන් තීන්දුව අරන් එහෙම කරේ නෑ. මේක උඩ දෙයක තමයි.
හරි බොහොම ස්තුති. ඔව් විමල් නිරංශ මහත්තයෝ.
අර කතානායකතුමනි ඒ පක්ෂනායක රැස්වීම ඉවර වෙලා මා සමගම තමයි ගරු අධිකරණ ඇමතුමත් පිටත් වෙලා ගියේ. එතකොට එතුමයි මායි යන ගමනුත් කතා කරේ මේ විවාදේ ගත්තු එක ඉතා හොඳයි. මේ එතුමත් මට පුද්දලිකෝ කිව්වා පුද්දලිකෝ කියපේවා කියන්න ඕනේ නැහැ නේ සමහරට එතුමට අහිත කරලා එතුමගේ නැහැ කියලා. කොහොම වුණත් එතුමත් ගියේ බොහොම ධනාත්මකව මේක කරනවා කියන අර්ථයෙන්. හැබැයි මෙතන ටික වෙලාවකට පස්සේ අපි බලනකොට ඒ විවාදේ නැහැ. දැන් නීතිපතිගෙන් වැඩක් නැහැ නේ. මේ විසිදවෙනි සංශෝධන ව්‍යවස්ථා සංශෝධන ගැටුම් පද තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආපු සංශෝධන ටික තියෙනවා. ආයි මේකට තුනෙන් දෙකද දෙකෙන් එකද කියලා අහලා මොකද්ද කරන්න තියෙන ප්‍රශ්නේ? අනික සතියක් කල් දැම්ම මොකද්ද විසඳන සතියේ විසඳන කාරණේ? මෙතන පැහැදිලිවම තියෙන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන එකට ඔබතුමාලගේ කණ්ඩායම ඇතුලේ ඉන්න බැසිල් රාජපක්ෂ වාදී ගොට්ටෝ ටිකක් විරුද්ධයි. ඒගොල්ලන්ට ඕනේ මේක වෙන එක වළක්වන්න.
හරි බොහොම ස්තුතියි. සමිස්තුති. ඔව් මුජිබර් රහමන් මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, දැන් 22 වෙනි සංශෝධනය අපි දන්නවා ඊයේ න්‍යාය පත්‍රයේ තිබුණා. ඒක අපේ පැත්තෙන් උත් කිව්වා ඔක ගේන්න අපි උදව් කරන්නම් කියලා. කතානායකතුමනි, ද ඊයේ ඔක න්‍යාය පත්‍රයේ තිබිච්චි තමයි පෙරේදා පොදු ජන පෙරමුණේ මහලේකම් තුනා පැහැදිලිවම සාගලකාරිය වසම් මැතිතුමා පැහැදිලිව කිව්වා මේ 22ට ඒගොල්ලෝ විරුද්ධයි කියලා. එතකොට එතුමාව අද මෙහවන්නේ බැසිල් රාජපක්ෂ කියන එක හැම එක්කෙනාම දන්නවා. එහෙම නැතුව සාගලකාරිය වසම් හයියක් නැහැනේ ඒකට විරුද්ධව වෙනවයි කියලා කියන්න. එතකොට ඔබතුමාලා පක්ෂයක් ඇටියට
විපක්ෂ නායකතුමාගේ කතාව ආරම්භ කරන්න. විපක්ෂ නායකතුමාගේ කතාව ආරම්භ කරන්න. විපක්ෂ නායකතුමාට කතා කරන්න දෙන්න.
ගරු කතානායකතුමනි, ඊයේ දිනේ
තෝ දොළොවත් මන්ත්‍රීතුමාට තියෙනවා කියන මේ ප්‍රීති ප්‍රශ්නය.
ගරු කතානායකතුමනි, දැන් මේ මොහොතේ අපි පාර්ලිමේන්තුවක් හැටියට වැරදි මතයක් ජනතාවට යවන්න අවශ්‍ය නැහැ. 22 වන ආණ්ඩුක්‍රම වසර සංශෝධන සම්බන්ධයෙන් නීතිපති කුමනෝ හේතුවකට මේ සම්බන්ධයෙන් නව මතයක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක බලය තියෙන මේ පාර්ලිමේන්තුවට. ඒ නිසා අපි ඔක්කොම එකහුව වෙලා.
විපක්ෂයේ
සියලු දෙනා එකහුව වෙලා.
මේ 22 වන
ගඤ්ඤබාබු
විපක්ෂ නායකතුමා කතා කරන්නේ.